අද විශේෂකරු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ විද්‍යාව ගුරු උපදේශිකා නිල්මිනි මල්කාන්ති මහත්මියට.
ආයුබෝවන්. රජරට ගුවන්විදුලි සේවයෙන් විකාශය වන ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාව සමගයි ඔබ දැන් එක්ව සිටින්නේ. දැන් අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ 11 ශ්‍රේණියේ විද්‍යා විෂයට අයත් 4 වෙනි නිපුණතාවයේ පාඩමක් ඉගෙන ගන්නයි. ඔයගොල්ලෝ දන්නවා ඔයාලගේ පෙළ පොතේ දෙවෙනි කොටසේ අවසානෙටම තියෙනවා ජෛව ගෝලයේ කියලා පාඩමක්. අන්න ඒ පාඩමේ ඒට අදාළ විෂය කරුණු ඉගෙන ගන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. අපි ඊට කලින් බලමු මේ පාඩම අපි ඇයි ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ පාඩමේ විෂය කරුණු අපි හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ ඇයි කියලා. අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් ඕගොල්ලන්ට මුණ දීමට සිද්ධ වෙනවා. පළවෙනි කොටස බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40කටත් දෙවෙනි ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් රචනා ප්‍රශ්න පත්‍රය ඒකේ A හා B කොටස් වලටත් පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා. මෙම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 40 වෙනි ප්‍රශ්නය ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ 4 වෙනි නිපුණතාවයට අදාළව ජෛව ගෝලය පාඩමින්. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ තියෙන ප්‍රශ්න 4ක් ඒ ප්‍රශ්න 4ටම අපි අනිවාර්යයෙන්ම පිළිතුරු සපයන්න ඕනේ. ඒකෙන් පළවෙනි ප්‍රශ්නය සකස් වෙලා තියෙන්නේ මෙම ජෛව ගෝලය පාඩමට අදාළ විෂය කරුණු වලින්. මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු සාර්ථකව සැපීමෙන් ඔයාලට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 2කුත් රචනා ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 15කුත් විදිහට ලකුණු පහසුවෙන්ම ලබා ගැනීමට හැකි වෙනවා. මම දැන් ඔයාලට පැහැදිලි කරන්නම් මේ 4 වෙනි නිපුණතාවයට අදාළ ප්‍රශ්න සකස් වෙන්නේ මොන වගේද කියලා. විශේෂයෙන්ම මේ ප්‍රශ්න මේ පාඩම තියෙන ජෛව ගෝලයනේ. එතකොට අපි ජීවත් වෙන පරිසරය, පරිසරයේ සිදුවන සිදුවීම්, මිනිසා නිසා පරිසරයට ඇති වී තිබෙන බලපෑම්, ඒ වගේ මේ ක්‍රියාකාරකම් නිසා මිනිසා ඇතුළු සියලුම ජීවීන්ට ඇති වී තිබෙන බලපෑම් ආදී කරුණු රාශියක් අපිට ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම අපේට ලැබෙන ප්‍රශ්න වලිනුත් එන්නේ ඒ කරුණු තමයි අපෙන් අහන්නේ. ඒ නිසා අපි මේ පාඩම හොඳින් ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම ඒ පාඩම අවසානයේ අපි නිපුණතාවයකට ලං වෙන්න වෙනවා. ඒ නිපුණතාවය මොකක්ද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මේ ජෛව ගෝලයේ පාඩම ඉගෙනීමේ අවසානයේ අපිට ලැබෙන නිපුණතාවය මොකද්ද? මෙන්න මේකයි. ස්වාභාවික සංසිද්ධි පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ස්වාභාවික සම්පත් බුද්ධිමත් ලෙස හා තිරසාර ලෙස භාවිතා කිරීම සඳහා පෘථුවියේ හය හා අවකාශයේ ස්වභාවය ගුණ හා ක්‍රියාවලී ගවේෂණය කරයි. ඔන්න ඔය නිපුණතාවයට තමා ඔයාලා මේ ජෛව ගෝලය පාඩම අධ්‍යයනය කිරීමෙන් ලන් වෙන්න ඕනේ. ඉතින් දරුවනේ මේ නිපුණතාවයට ලන් වීමට නම් එහෙම නැත්නම් මේ නිපුණතාවයේ අපි ළඟා වීමට නම් ළඟා කර ගැනීමට නම් නිපුණතා මට්ටම් කිහිපයක් අපි අධ්‍යයනය කරන්න ඕනේ. මේ පාඩමේ ඒ නිපුණතා මට්ටම් එකින් එක ඕගොල්ලන්ට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. අපි එහි පළමු වෙන නිපුණතා මට්ටම ඉගෙන ගන්න දැන් සූදානම් වෙමු. මොකද්ද මේ පළමු වෙන නිපුණතාවය? ජ ජෛව ගෝලයේ පවතින විවිධ සංවිධාන මට්ටම් හා ඒවායේ පවතින අන්තර් ක්‍රියා අන්වේෂණය කරයි. මොකද්ද නිපුණතා මට්ටම ඔගොල්ලෝ ළඟා විය යුතු එහෙම නැත්නම් ඉගෙන ගත යුතු ජෛව ගෝලයේ පවතින විවිධ සංවිධාන මට්ටම් හා ඒවායේ පවතින අන්තර් ක්‍රියා අන්වේෂණය කරයි. එහෙම නැත්නම් ඒ පිළිබඳ සොයා බලයි. හරි මේ නිපුණතා මට්ටමේ තියෙනවානේ ජෛව ගෝලයේ පවතින සංවිධාන මට්ටම් හඳුනා ගන්න ඕනේ කියලා. එතකොට මේ ජෛව ගෝලයේ තියෙන සංවිධාන මට්ටම් හඳුනා ගන්න නම් අපි මේ සිටින පරිසරය පිළිබඳ හොඳට දැනගන්න ඕනේ. එහෙම නැත්නම් කරුණු සොයා බලන්න ඕනේ. මොකද්ද මේ අපි ඉන්න පරිසරය කියන්නේ? ඔයාලගෙන් ඇහුවොත් කියයි මොකද්ද පරිසරය? මේ අපි අවට තිබෙන ගස්වැල්, කඳු වැටි, ගංගා, ඇලදොල, මේ සත්තු, මේ කුළු තමයි පරිසරය කියන්නේ කියලා. හරි, ඇත්තෙන්ම ඒ කරුණු හරි. නමුත් අපි මේ පරිසරය කියන එකට විද්‍යාත්මක හැඳින්වීමක් බලමු. ජීවීන්ගේ පැවැත්ම සඳහා අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකය පරිසරය ලෙස හඳුන්වනවා. නැවතත් බලමු. ජීවීන්ගේ පැවැත්ම සඳහා අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකය පරිසරය ලෙස හඳුන්වනවා. මේ අර්ථ දක්වීමේදී ඔයාලට මේ තේරෙන්නේ නැති වචන දෙකක් තියෙනවා මෙන්න මෙහිම. කොහොමද? භෞතික හා ජෛවීය. එතකොට මොනවද මේ පරිසරයේ තියෙන භෞතික කොටස්? එහෙම නැත්නම් තව මොනවද තියෙන ජෛවීය කොටස්? අපි ඒවත් දැන් හඳුනාගනිමු බලන්න. භෞතික කොටස් හැටියට හඳුන්වන්නේ පරිසරයේ තියෙන පස, ජලය, වාතය වගේ කොටස්. ඒතර ජෛවීය කොටස් මොනවද? මිනිසා ඇතුළු සියලුම සතුන්, ශාක වර්ග සහ සුත්‍ර ජීවීන් ඔන්න ජෛවීය කොටස් වලට අඩංගු වෙනවා. ඒ වගේම උෂ්ණත්වය, පීඩනය, ආර්ද්‍රතාවය, හිරු එළිය වැනි පාරිසරික තත්ත්වත් මේ අපේ ජෛව ගෝලයේ ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය වෙනවා. ස්වාභාවික පරිසරයක් තුළ මෙම ජීවීන්ගේ සහ භෞතික පරිසරයේ තුලනාත්මක සම්බන්ධතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ස්වභාවික පරිසරයේ සමතුලිතව ජීවීන් සහ භෞතික පරිසරය සහජීවනයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා පාරිසරික සමතුලිතතාවය කියලා. ඇත්තටම අපිට ස්වාභාවික පරිසරයක මේ පාරිසරික සමතුලිතතාවය දැකගන්න පුළුවන්. හැබැයි මිනිස්සු කරන සමහර ක්‍රියාකාරකම් මෙම පාරිසරික සමතුලිතතාවය බිඳ වැටීමට හේතු වෙනවා. මොනවද මේ මිනිසු කරන ක්‍රියාකාරකම්? වනාන්තර විනාශ කිරීම, විවිධ දූෂක වර්ග, වාතයට, ජලයට, පස්සට එකතු කිරීම, විවිධ සංවර්ධන ව්‍යාපෘති, ඔන්න ඔය වගේ ක්‍රියාකාරකම් නිසා මේ ස්වාභාවික පරිසරයේ පාරිසරික සමතුලිතතාවය බිඳ වැටී තිබෙනවා. හරි, එහෙනම් අපි දැන් පාඩමේ ඊළඟ කොටස වෙත යමු වෙමු. ඒ කියන්නේ ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් මොනවද කියලා බලමු අපි. ජෛව ගෝලයේ තුල ජීවීන් සරල මට්ටමේ සිට සංකීර්ණ අවස්ථාව දක්වා සංවිධානය වෙලා තියෙනවා. ඒ කියන්නේ සරලම අවස්ථාව කියන්නේ එක ජීවීකයකේ සිට සංකීර්ණම අවස්ථාව වන ජෛව ගෝලය කියන දක්වාම විවිධ සංවිධාන මට්ටම් අපිට පරිසරයේ දැක ගන්න පුළුවන්. අපි ඒවට දූරාවලී මට්ටම් කියලත් හඳුන්වනවා. මොනවද දූරාවලී මට්ටම්? හරි, එහෙනම් දැන් අපි මේ සංවිධාන මට්ටම් එහෙම නැත්නම් දූරාවලී මට්ටම් මොනවද කියලා එකින් එක බලමු. පරිසරයේ තියෙන සරලම දූරාවලී මට්ටම එහෙම නැත්නම් සංවිධාන මට්ටම තමයි ඒකයිකයා කියන අවස්ථාව. මොකද්ද ඒකයිකයා? මොකවුද මේ ඒකයිකය කියන්නේ? පරිසරයේ සිටින කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙක් ඒකයිකයා ලෙස හඳුන්වනවා. නැවතත් අපි බලමු. පරිසරයේ සිටින කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙක් ඒකයිකයෙක් ලෙස හඳුන්වනවා. උදාහරණ හැටියට මේවා බලන්න. අලියා කියන්නේ තනි ජීවියෙක්. බල්ලා, ඊළඟට ගිරවා, තව පොල් ගසක්, අඹ ගසක්, ඊළඟට කජු ගසක්, ඒ වගේ එකක් විශේෂයකට අයිති එක තනි ජීවියෙක් තමයි අපි ඒකයිකයා කියලා හඳුන්වන්නේ. මේ විශේෂයක් කියන වචනෙත් තව පොඩ්ඩක් අපි පැහැදිලි කරගත්තොත් විශේෂයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට තමයි අපි ඒක විද්‍යාත්මකව කියන්නේ. අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි ජීවී කාණ්ඩයක් තමයි විශේෂයක් කියලා කියන්නේ. අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි ජීවී කාණ්ඩයක්. අන්න ඒ වගේ ජීවී කාණ්ඩයක එක ජීවියෙක් එහෙම නැත්නම් තනි ජීවියෙක් තමයි අපි ඒකයිකයා ලෙස හඳුන්වන්නේ. ජෛව ගෝලයේ පවතින ඊළඟ සංවිධාන මට්ටම එහෙම නැත්නම් දූරාවලී මට්ටම අපි ගහණයක් හැටියට හඳුන්වනවා. මොකද්ද ගහණයක්? ඒක මෙන්න මේ විදිහට තමයි අර්ථ දක්වන්නේ. නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුල ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහණයක් ලෙස හැඳින්වෙනවා. නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුල ජීවත් වන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහණයක් ලෙස හැඳින්වෙනවා. අපි එකට උදාහරණ බලමු. මේ විදිහට බලමු. නිශ්චිත කාල සීමාවකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් මෙන්න මේ විදිහට බලමු. 2021 ජනවාරි මාසයේ සිට ජූනි 30 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන ගහනය කොපමණද? අන්න එතකොට අපි කියනවා ඒක ගහනයක් කියලා. නිශ්චිත කාල සීමාවක් වෙන්න ඕනේ. කිසියම් භූගෝලීය ප්‍රදේශයක ජීවත් වෙන්න ඕනේ. ඒකට මම කියන්නේ මෙන්න මේ විදිහේ උදාහරණ බලන්න. 2014 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහනය. ඊළඟට 2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අලි ගහනය. ඔන්න ඔය විදිහට තමයි අපි ගහනයක් කියන එක හඳුනා ගන්නෙ. ඊළඟට අපි බලමු තුන්වෙනි දූරාවලී මට්ටම මොකද්ද කියලා. තුන්වෙනි දූරාවලී මට්ටම තමයි ප්‍රජාව. මේ ජෛව ගෝලයේ තිබෙන ප්‍රජාව කියන සංවිධාන මට්ටම. ඒක කොහොමද හැඳින්වෙන්නේ? කිසියම් ප්‍රදේශයක් තුල ජීවත් වෙන එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන විවිධ විශේෂවලට අයත් ගහන සමූහයක් ප්‍රජාවක් ලෙස හැඳින්වේ. නැවතත් බලන්න. කිසියම් ප්‍රදේශයක් තුල ජීවත් වෙන එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වන විවිධ විශේෂවලට අයත් ගහන සමූහයක් ප්‍රජාවක් ලෙස හැඳින්වේ. අපි ඔක මෙන්න මෙහෙම පැහැදිලි කරගමු බලන්න. අපි කියමු ගමක විසෙන සත්ව ප්‍රජාවක් කියන්නේ මොන වගේද කියලා. ගමක් ගත්තොත් ගමේ ඉන්නව මිනිස්සු. ඒ වගේම අපි හරක් ඇති කරනවා. ඒ වගේම කුකුල්ලු ඇති කරනවා. ඒ ගමේ බල්ලෝ ඉන්න පුළුවා. ඒ වගේම කුරුල්ලෝ විවිධ කුරුල්ලෝ ඉන්න පුළුවා. ඊළඟට වෙනත් සත්ව විශේෂ ඉන්න පුළුවා. ඔන්න ඔය සියල්ලම එකතු වුණහම අපි කියනවා ඒ ගමේ සිටින සත්ව ප්‍රජාව කියලා. තව බලමු මේ වගේ ප්‍රජාවකට උදාහරණ මොන වගේද කියලා. යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රජාව. දැන් යාල ජාතික වනෝද්‍යානය කිව්වම ඔයගොල්ලෝ දන්නවා ඒකේ මොනතරම් සත්ව විශේෂ ඉන්නවද. ඊළඟට ශාක විශේෂ කොච්චර තියෙනවද. ඒ වගේ ගහන කොච්චරක් තියෙනවද. අන්න ඒ සියල්ලම එකතු වුණහම තමයි ප්‍රජාව එතන හැදිලා තියෙන්නේ. තව උදාහරණයක් මෙන්න මේ විදිහට මීගමුව කලපුව ආශ්‍රිත කඩොලාන ශාක ප්‍රජාව. මීගමු කලපුව කියන්නේ හොඳ පරිසර පද්ධතියක්. ඒකේ තියෙනවා මොනවද? විවිධ කඩොලාන වර්ග. එතකොට ඒ කඩොලාන ආශ්‍රිතව විවිධ මත්ස්‍ය විශේෂ ඉන්නවා. ඔන්න ඔය සියල්ලම ඒ විශේෂවල ගහනේ ජීවීන් සියල්ලම එකතු වුණහම අපි කියනවා ප්‍රජාවක් කියලා. පරිසරයේ තියෙන ඊළඟ සංවිධාන මට්ටම තමයි පරිසර පද්ධති. කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවි ප්‍රජාව ඒවා සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයත් එක්වගත් කල පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ. ඔන්න පරිසර පද්ධතිය අපිට අර්ථ දක්වන්නේ මෙන්න මෙහිමයි. කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවි ප්‍රජාවත් ඒවා සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයත් එක්වගත් කල පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ. පරිසර පද්ධතියකට අපි උදාහරණ කිහිපයක් බලමු. පොකුණක් කියන්නේ හොඳ පරිසර පද්ධතියක්. ඒ වගේම තෙත්බිමක්, වනාන්තරයක්, දිරාගිය ශාක කොටයක්, ගල්පර සහිත මුහුදු වෙරළක්, මෙන්න මේ වගේ තැන් අපිට තව ඕන තරම් ස්ථාන හොයාගන්න පුළුවන්. ඔය මං කීපයක් කිව්වේ ඔන්න ඔය වගේ ස්ථානයක් ගත්තොත් අපිට පරිසර පද්ධතියක් විදිහට හඳුනාගන්න පුළුවන්. ඒ කියන්නේ සියලුම ජීවීන් ඒ වගේම ජීවීන් අතර ක්‍රියා කරන භෞතික පරිසරය ඒ සියල්ලම එකතු වුණහම තමයි පරිසර පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. අපි බලමු පැහැදිලි කර ගැනීම සඳහා පොකුණක පරිසර පද්ධතියක මොන වගේ සම්බන්ධතා තියෙන්නේ කියලා, මොන වගේ ජීවීන්ද ඉන්නේ. සාමාන්‍ය පොකුණක් ගත්තොත් අපිට මත්ස්‍යයන් දකින්න පුළුවන්. ඒ වගේ ගෙම්බන් විශේෂ, ඊළඟ ගොළු බෙල්ලෝ, හිබ්බු, ඒ වගේ සමහර අවස්ථාවලට විවිධ සර්පයෝ වර්ග, උරගයෝ, කිඹුලෝ, ඒ වගේ මේ පණෝ වගේ සත්තු ඉන්න පුළුවන්. විවිධ කෘමීන් වර්ග, දිය මතු පිට ඉන්න පුළුවන්, දිය තුල ඉන්න පුළුවන්. එන්න ඒ වගේ සතුන් වර්ග ඉන්න පුළුවන් විවිධ. ඒ වගේම ශාක වර්ග, සැල්වීනියා, ඊළඟ පන් වර්ග, ඕලු නෙළුම් මානෙල් වගේ පුෂ්ප වර්ග, පාසි, ඒ වගේම පොකුණක් අයිනේ කුඹුක් වගේ විශාල ශාක තියෙන්න පුළුවන්. ඔන්න එතකොට අපිට ඒ වගේ විවිධ ශාක විශේෂත් දකින්න පුළුවන්. ඒ වගේම අපි දැන් ශාක සහ සතුන් කියේ ජීවීන්නේ. හිතට මෙතන තියෙනවානේ භෞතික පරිසරයකුත් පොකුණක මොනවාද පොකුණේ ජලය තියෙනවා. ඒ වගේම ගොඩබිම විවිධ ගල් වර්ග ඒ වගේම සූර්යාලෝකය වාතය මෙන්න මේ සියල්ලම අපි මෙන්න මේ පොකුණේ පරිසර පද්ධතියට අයත් වෙනවා. පරිසරයේ තියෙන සංවිධාන මට්ටම් වල අවසාන සංවිධාන මට්ටම එහෙම නැත්නම් පස්වෙනි සංවිධාන මට්ටම ලෙස හඳුන්වන්නේ අපි ජෛව ගෝලය. පෘථුවියේ සහ වායු ගෝලයේ ජීවත් ජීවීන් ව්‍යාප්ත වී ඇති සමස්ත කලාපයම ජෛව ගෝලය ලෙස හඳුන්වනවා. ඔන්න ජෛව ගෝලය කියන එක අපිට හඳුන්වන්නේ එහෙම නැත්නම් නිර්වචනය කරන්න පුළුවන් වාක්‍ය. පෘථුවියේ සහ වායු ගෝලයේ ජීවීන් ව්‍යාප්ත වී ඇති සමස්ත කලාපයම ජෛව ගෝලය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ අපිට ඒක මෙහෙම කියන්න පුළුවන්. පෘථුවියේ තිබෙන සියලුම පරිසර පද්ධති එක්ුණහම ජෛව ගෝලය නිර්මාණය වෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම ජෛව ගෝලය නිර්මාණය වෙලා තියෙන්නේ මේ පෘථුවිය තුල තිබෙන සිටින එහෙම නැත්නම් තිබෙන වායු ගෝලයේ මේ ගොඩබිම හැම තැනකම තිබෙන සියලුම පරිසර පද්ධති එකතු වෙලා තමයි ජෛව ගෝලය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ජෛව ගෝලය කොටස් තුනකින් සමන්විතයි. පළවෙනි කොටස තමයි ශිලා ගෝලය. දෙවෙනි කොටස ජල ගෝලය. තව කොටසක් තියෙනවා අපි ඒකට කියනවා වායු ගෝලය කියලා. ශිලා ගෝලයට අයිති වෙන්නේ මොන කොටස්ද? පෘථුවියේ කබොල සහ ඉහළ ස්ථාවරය කොටස තමයි ශිලා ගෝලය හැටියට ගණන් ගන්නේ. ජල ගෝලයට අයිති වෙන්නේ මොන කොටස්ද? සාගර, මිරිදිය ජලාශ වගේ දේවල්. ඒ කියන්නේ මේ පෘථුවියෙන් 70%ක්ම පිරලා තියෙන ජලයන්නේ. එතකොට ඉන්නේ ජල ගෝලයට අයිති වෙන්නේ එන්නේ කොටස. වායු ගෝලය කියන්නේ පෘථුවිය වටා තිබෙන වායු සහිත කලාපය. පෘථුවිය වටා තිබෙන වායු සහිත කලාපය තමයි වායු ගෝලය කියලා හඳුන්වන්නේ. දැන් අපි පෘථුවියේ මේ ජෛව ගෝලයේ තියෙන සංවිධාන මට්ටම් ගැන ඉගෙන ගත්තා. ඒ වගේම අපි තව විශේෂ කාරණයක් ඉගෙන ගමු. මේ ජෛව ගෝලයේ තුල ඉන්න ප්‍රධානම ජීවියා මිනිසානේ. අන්න මේ මිනිසාගේ ගහනය එහෙම නැත්නම් ජන ගහනය පිළිබඳ අපි දැනගෙන ඉගෙනගෙන ඉන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. එන්නේ ඒවා ගැන අපි විශේෂයෙන් ඉගෙන ගමු. ඒකෙන් එකක් තියෙනවා ගහන ඝනත්වය කියන කාරණය. තෝරාගත් වාස භූමියක ඒකක වර්ගඵලයක් තුල වෙසෙන යම් ගහ විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව ගහන ඝනත්වය ලෙස හඳුන්වනවා. තෝරාගත් වාස භූමියක ඒකක වර්ගඵලයක් තුල වෙසෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව ගහන ඝනත්වය ලෙස හඳුන්වනවා. මිනිසාගේ ගහන ඝනත්වය ගැන අපි කියන්නේ ජනගහනය කියලානේ. එතකොට ගහන ඝනත්වය කියන එක අපි කියවන යම් කිසි තෝරාගත් භූමියක ඒකක වර්ගඵලයක් තුල ජීවත් වෙන ජීවීන් සංඛ්‍යාව. ඒකට උදාහරණ විදිහට අපි සාමාන්‍යයෙන් දැන්ට සොයාගෙන තියෙන කරුණානුව 2014 දී ලංකාවේ ගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 329.12 වෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ගහන ගණත්වය වෙලා තියෙන්නේ 2014දී වර්ග කිලෝමීටරයකට 329.12ක්. ඒ කියන්නේ වර්ග කිලෝමීටරයක් තුල මිනිස්සු 329 දෙනෙක් තමයි 2014දී ඉඳලා තියෙන්නේ. සමහර 330ක් වෙන්නත් පුළුවන් සාමාන්‍ය ගණත්වය ගන්න ඔන්නය සංඛ්‍යාව. ඉතින් මේ ගහන ගණත්වය නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ 2014 ගහන ගණත්වය නෙමේ 2021 වෙනකොට ඒක නිරන්තරයෙන්ම වෙනස් වෙන දෙයක්. ඉතින් මේකට බලපාන සාධක හතරක් තියෙනවා. ගහන ගණත්වයට බලපාන සාධක හතර මොනවද කියලා අපි බලමු. එකක් තමයි, පළවෙනි එක තමයි උපත් සංඛ්‍යාව. ඒ කියන්නේ ගහණය තුල උපදින නව ජීවීන් සංඛ්‍යාව බලපෑමක් කරනවා මෙන්න මේ ගහන ඝනත්වයට. දෙවෙනි කාරණේ තමයි මරණ සංඛ්‍යාව. ඒ කියන්නේ ගහණය තුල මිය යන ජීවීන් සංඛ්‍යාව. තව කාරණයක් තමයි ආගමනය. මොකද්ද මේ ආගමනය කියන්නේ? ගහණයට පිටතින් එකතු වෙන ජීවීන් සංඛ්‍යාව. ඊළඟ කාරණේ තමයි විගමනය. මොකද්ද විගමනය කියන්නේ? ගහණය හැර යන ජීවීන් සංඛ්‍යාව. එහෙනම් ගහන ඝනත්වයට නිරන්තරයෙන්ම බලපාන කරුණු හතරක් තියෙනවා. මොනවාද? ගහණය තුල උපදින නව ජීවීන් සංඛ්‍යාව, ගහණය තුල මිය යන ජීවීන් සංඛ්‍යාව, එහෙම නැත්නම් ගහණයට පිටතින් එකතු වෙන ජීවීන් සංඛ්‍යාව, එහෙම නැත්නම් ගහණය හැර යන ජීවීන් සංඛ්‍යාව. ඔන්න ඔය සාධක හතර ගහන ඝනත්වයට බලපානවා. ඉතින් මේ ස්වාභාවික ගහණයක වර්ධන රටාව කාලයත් සමග කිසියම් රටාවකට සිදුවන බව අධ්‍යයනය කරලා තියෙනවා. ඒක ප්‍රස්ථාරයක් මගින් නිරූපණය කරොත් එහෙම ඔගොල්ලෝ මතක් කරගන්න ඉංග්‍රීසි S අකුරක හැඩය ගන්න බව තමයි පෙනිලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වාභාවික ගහණයක ස්වාභාවිකවම ගහණයක වර්ධනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා අධ්‍යයන කරොත් එහෙම ඒක S අකුරක හැඩයට තමයි මේ වර්ධනය අපිට ප්‍රස්ථාරයක් මගින් දක්වන්න පුළුවන්. ඒ ප්‍රස්ථාරයේ අවදි හතරක් තිබෙන බව දැක ගන්න පුළුවන්. ඒ අවදි හතර තමයි ගහණය සෙමින් වර්ධනය වන අවදිය. ඊළඟට ගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වන අවදිය. තුන්වෙනි අවස්ථාව තමයි ගහණයේ වර්ධන වේගය අඩුවන අවදිය. ඊළඟ අවස්ථාව තමයි ගහණය ස්ථායි වන අවදිය. ඔන්න ඔය විදිහට අපිට ස්වාභාවික ගහණයක වර්ධන රටාව අවදි හතරකින් දැක ගන්න පුළුවන් වෙනවා. අපි දැන් මේ එක එකක් විග්‍රහ කරලා බලමු. පළවෙනි අවදිය අපි කිව්වේ ගහණය සෙමෙන් වර්ධනය වන අවදිය. ඒකට එසේ වීමට හේතු තියෙනවා. මේ මුල් කාලයේ ගහණය සෙමෙන් වර්ධනය වීමට හේතු තියෙනවා. මොනවද ඒ හේතු? අපි සොයා බැලුවොත් එහෙම ප්‍රජනනීය යෙදෙන ජීවී සංඛ්‍යාව අඩුවීම ගහණයක වර්ධනයේ ගහණයක මුලම කියන්නේ බෝ කරන්න ජීවීන් බෝ කරන්න සිටින පරිණත ජීවීන් සංඛ්‍යාව අඩු වෙනවා, අඩුකම තියෙනවා. ඒ වගේම ඒ ඒ මේ ඉන්න ජීවීන් ජීවත් වෙන්නේ පුළුල් පරාසයක. අපි කියමු යම් කිසි ගමක නම් ඒ ගමේ මුල් කාලයේ ස්වාභාවික මිනිසු ගිහිල්ලා කීප දෙනෙක් පදිංචි වෙලා ඉන්නවා. ඒතුර ඒගොල්ලන්ට ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඈත්ින් ඈත තමයි ජීවත් වෙන්නේ. ඔන්න ගහන එකත් ওই වගේ තමයි මුල් කාලයේදී ඔන්න ওই ලක්ෂණ හින්දා වර්ධනය වෙන්නේ සෙමින්. ඊළඟට දෙවැනි අවධිය ශීක්‍රයෙන් වර්ධනය වෙන අවධිය. බලමු මේ අවධිය දෙවැනි අවධියදී ඇයි ශීක්‍ර වර්ධනයක් පෙන්වම් කරන්න කියලා. ජීවීන් ඒ ගහනේ ජීවීන් හොඳින් අනුවර්තනය වෙලා ඉන්නේ. ඒ කියන්නේ දැන් මුල් අවධියේ හිටපු ජීවීන් දැන් මේ පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා ඉන්නේ. ඒ වගේමයි හොඳ පරිණත ජීවීන් ඉන්නවා. ඒගොල්ලන්ට ප්‍රජනනයේ යෙදෙන්න පුළුවන්. ඒ නිසා නව ජීවීන් බිහි කරන්න පුළුවන්. ඒ වගේම පරිසර තත්වත් හොඳ වෙන්න පුළුවන්. මේ වෙනකොට හොඳ පරිසර තත්වයන් තියෙනවා ඒගොල්ලන්ට හොඳට ජීවත් වෙන්න. ඒ වගේමයි ආහාර සුලබයි. ඕනතරම් ආහාර තියෙනවා. මොකද හොඳ ඉඩකඩ තියෙනවා, වගා කරලා තියෙනවා. ආහාර සුලබයි. ඒ වගේම මරණ අනුපාතයට වඩා උපත් අනුපාතය වැඩි. මරණ සංඛ්‍යා ගහනේ මරණ සංඛ්‍යාවට වඩා ඉපදෙන සංඛ්‍යාව වැඩි. මෙන්න මේ කරුණුත් එක ගත්තහම ඒ ගහනේ වර්ධනය ශීඝ්‍ර ලෙස වැඩි වෙනවා. ඔන්න ඔය දෙවනි අවධියේදී. තුන්වෙනි අවධිය තමයි ගහනේ වර්ධන වේගය අඩු වෙන අවධිය. ඇයි එහෙම වෙන්නේ? ඔන්න බලන්න, සීමිත සම්පත් සඳහා ජීවීන් අතර තරංගයක් ඇති වෙනවා. දැන් ශීඝ්‍ර වර්ධනයක් වුණා, ජීවීන් වැඩි නේද? එතකොට එක එක ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න තමයි මේකට හේතු වෙන්නේ. මොනවාද? සීමිත සම්පත් තියෙන නිසා ජීවීන් අතර ඔන්න තරංගයක් ඇති වෙනවා. ඒ වගේම ආහාර හිගයක් ඇති වෙනවා. ආහාර දැන් ජීවීන් සංඛ්‍යාව වැඩි වෙනින්දා නිෂ්පාදනය කරන ආහාර ප්‍රමාණය මදි වෙනවා. ඒ වගේම ලෙඩ රෝග පැතිරෙනවා. ජීවීන් වැඩි ඉන්නේ ළඟ ළඟම ආසන්නව. එතකොට මේ ලෙඩ රෝග පැතිරෙලා ලෙඩුන් මේ මිය යන්න පුළුවන්. ඒ වගේම විලෝපික බලපෑම. දැන් ගහනේ සත්තු වැඩි, ප්‍රමාණය වැඩි, විලෝපීන්ට ඕනතරම් ගොදුරු කරගන්න අවස්ථාව තියෙනවා. පරපෝෂිත බලපෑම්. ඒ වගේම වෙනත් මේ සතුන්ගෙන් වෙන හානිත් වැඩි. ඔන්න ඔය හේතු නිසා ඒ ගහනේ වර්ධන වේගය අඩු වෙලා යනවා. ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි ගහණය ස්ථායි වෙන අවධිය. ඔන්න බලන්න, ගහණය ස්ථායි වෙනවා කියන්නේ මොකද්ද කියලා. විවිධ වෙනස් වීම අවසානයේ ගහණය ගතික සමතුලිතතාවයකට පත් වෙනවා. මොනවද? දැන් ඉස්සෙල්ලා අවධි තුනෙන් දෙවෙනි සහ තුන්වෙනි අවධි දෙකේ විවිධ වෙනස් වීම් සිද්ධ වුණා. අන්න ඒ වෙනස් වීම් සිද්ධ වෙලා එක්තරා අවස්ථාවක සමතුලිතතාවයට පත් වෙනවා. ඒ කියන්නේ උපත් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව තුලනය වෙනවා. උපත් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව තුලනය වෙනවා. ගහනේ වර්ධනය බිඳුවක් බවට පත් වෙනවා. කියන්නේ උපත් සංඛ්‍යාව 10යි නම් මරණ සංඛ්‍යාවත් 10යි. ඒතර වර්ධනයක් නැහැ. වර්ධනය ශුන්‍යයි. මේ අවස්ථාවේ ගහනේ සිටින ජීවීන් සංඛ්‍යාව ඉසිලීමේ ධාරිතාවය ලෙස හඳුන්වනවා. මොනවද ඒ අවස්ථාවේ කියන්නේ ගහනයක් ගතික සමතුලිතතාවයට පත් වුනහම ඒ ගහනයේ සිටින ජීවීන් සංඛ්‍යාව ඉසිලීමේ ධාරිතාවය ලෙස හඳුන්වනවා. හරි, දැන් අපි කතා කරේ ස්වාභාවික ගහණයක සිද්ධ වෙන වර්ධන රටාවනේ. ඔය රටාවට වඩා හැබැයි මිනිසාගේ ගහණයක වර්ධන චක්‍රය ඔට වඩා වෙනස් වෙනවා. මිනිසාගේ ගහණයක වර්ධන චක්‍රය ඔට වඩා වෙනස් වෙනවා. අපි ඒක ප්‍රස්ථාරය ආකාරයට ඇන්දොත් එහෙම J අකුරක හැඩයට තමයි අපිට මේ ප්‍රස්ථාරයේ වක්‍රය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මානව ගහණය සීග්‍රයෙන් වර්ධනය වෙන රටාවක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ අපි වර්ධන වක්‍රයක් ඇන්දොත් එහෙම. ජේ අකුරක හැඩය කියලා කිව්වහම ඔයගලන්ට මතක් වෙනවා ජේ අකුරේ මේ හැඩය අනුව ශීඝ්‍ර වර්ධනයක් තමයි අපිට පෙන්වුම් කරන්න පුළුවන්. ඒකට හේතු වෙන ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි උපත් අනුපාතය ඉහළ යාම. දෙවැනි කරුණ තමයි මරණ අනුපාතය පහළ යාම. ඔන්න ඔය දෙක, ඒ කියන්නේ උපත් අනුපාතය ඉහළ යාමත් මරණ අනුපාතය පහළ යාමත් අපේ මානව ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයට බලපෑම් ඇති කරලා තියෙනවා. ලෝකයේ ජනගහන වර්ධනය මේ වෙනකොට වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි චුට්ටක් විමසලා බලමු. මෙන්න මේ විදිහට බලන්නකෝ. මේ ලෝක ජනගහනය බිලියනයක් වීමට අවුරුදු ලක්ෂ 3ක් ගත වෙලා තියෙනවා. ලෝක ජනගහනය බිලියන 1ක් වෙන්න අවුරුදු ලක්ෂ 3ක්. ඊළඟට බිලියන 2ක් වෙන්න ගත වෙලා තියෙන්නේ අවුරුදු 130යි. බිලියන 3ක් වෙන්න අවුරුදු 30යි. බිලියන 4ක් වෙන්න අවුරුදු 15යි ගිහින් තියෙන්නේ. බලන්න එතකොට අපේ ජනගහනයේ වර්ධනය කොච්චර ශීඝ්‍ර වෙලාද කියලා. ඉතින් මේ ශීඝ්‍ර වීමට, මෙලෙස මේ වර්ධනය වෙන්නට, ලෝකයේ ජනගහනය මේ විදිහට වැඩි වෙන්නට හේතු මොනවද? අර අපි ඉස්සෙල්ලා කියවනේ කරුණු දෙකක් කියලා. ඒ කරුණු දෙකට බලපාන හේතු තියෙනවා. මොනවද? වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව. දැන් ඔයගොල්ලෝ දන්නවා වෛද්‍ය විද්‍යාව කියන එක දැන් ඉතාමත් දියුණුවකට පත් වෙලා තියෙනේ. ඒකට තාක්ෂණයේ එකතු වෙලා විවිධ බෙහෙත් වර්ග අලුතෙන් මේ හඳුන්වලා දීලා, ඒ වගේම මිනිස්සු මැරෙන්නේ නැහැ දැන්. ලෙඩ රෝග හැදිලා අවයව බද්ධ කරනවා. නොයෙකුත් විදිහට වෛද්‍ය ශාස්ත්‍රය දියුණු වෙලා තියෙන නිසා මරණ අනුපාතය හුඟක් පහළ බැහැලා තියෙනවා. ඒ වගේමයි ඒක උපත් සමහර වෛද්‍ය උපදෙස් නිසා උපත් අනුපාතය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ආහාර නිෂ්පාදනය දියුණු වෙලා තියෙනවා ලෝකයේ. ආහාර නිෂ්පාදනය දැන් ඔයගොල්ලෝ දන්නවා විවිධ ක්‍රම මගින් ආහාර අස්වනු වැඩි කරගෙන තියෙනවා. විවිධ භෝග වර්ග, කෙටි කාලීනව අස්වනු ලැබෙන භෝග, ඒ විදිහට ආහාර නිෂ්පාදනය වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ වගේම තමයි තාක්ෂණික දියුණුව. ලෝකේ මීට අවුරුදු ගානකට පෙර තිබුණු තාක්ෂණයට වඩා දැන් නව දියුණු තාක්ෂණයක් තියෙන්නේ. ඒ තාක්ෂණය හැම තැනටම හැම ශාස්ත්‍රයටම විවිධ බලපෑම් ඇති කරලා තියෙනවා. ඒ නිසා අපේ ලෝකයේ මේ ජනගහනය වර්ධනයට විය බලපෑම් ඇති කරලා තියෙනවා. හරි, එහෙනම් දරුවනි අද අපේ පාඩමේ විෂය කරුණු ඔයාලට කියලා දෙන්නකො දැන් මම අවසන් කරනවා. අපි දැන් පොඩ්ඩක් මතක් කරමු මොනවද අපි මේ වෙලාවේ ඉගෙන ගත්තේ කියලා, එහෙම නැත්නම් දැනගත්තේ කියලා. අපි මොනවද දැනගත්තේ? ජෛව ගෝලයේ විවිධ සංවිධාන මට්ටම්, එහෙම නැත්නම් දූරාවලී මට්ටම් මොනවද කියලා දැනගත්තා. ඒවයේ අර්ථ දැක්වීම කොහොමද ලියන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම ගහණයක ඝනත්වය, ගහන ඝනත්වය කියන්නේ මොකද්ද? ඒ වගේම ගහණයක වර්ධන රටාව, ඒ වර්ධන රටාවේ අවදි මොනවද, ඒ අවදි වලට හේතු මොනවද කියලාත් අපි ඉගෙන ගත්තා. ඉතින් මේ කරුණු ඔයාලට ඉගෙන ගැනීමෙන් මම මුලින්ම කිව්වා අපේ විභාග ප්‍රශ්න පත්‍රයේ අපිට ලැබෙන ප්‍රශ්න වලට විභාගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ පිළිතුරු ලිවීමේදී අපිට උදව් වෙනවා. ඉතින් මේ පාඩමේ තව ඉතුරු කොටස් තියෙනවා. ඒ ඉතුරු කොටස් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් මම දැන් ඔයාලට මීළඟට මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලට පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. මම පිළිවෙලින් මේ 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වර්ෂ පහකම ඔගලන්ට මේ ප්‍රශ්නේ කොහොමද මේ කොටසෙන් මේ ප්‍රශ්න හැදලා තියෙන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. 2010 වර්ෂයේ කෙටි ප්‍රශ්න පත්‍රේ, එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ අපිට හැමදාම 40 වෙනි ප්‍රශ්නෙට එන්නේ මේ ජෛව ගෝලයට අයිති ප්‍රශ්නයක්. එතකොට 2016 වර්ෂයේදී ලැබිලා තියෙන්නේ ආහාර සැතපුම ආශ්‍රිත ප්‍රශ්නයක්. එතකොට ඔයාලට මේ පාඩමේ ඉදිරියට අපිට ඉදිරි අවස්ථාවක මේ ආහාර සැතපුම කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට ඔන්න 2016දී ඇවිල්ලා තියෙන ආහාර සැතපුම. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය මගොනේ මේ පාඩමට අදාළයි කියලා. එතකොට ඒකේ ඇවිල්ලා තියෙන මෙන්න මේ කරුණු ආශ්‍රිතව තමයි අහලා තියෙන්නේ. ඕසෝන ස්තරය හායනය වීම, ගෝලීය උණුසුම ඉහළ යාම, පරිසර දූෂණය, ඒ වගේ පරිසර හිතකාමී පුනර්ජනනීය ශක්ති සම්පත්, ඔන්න ඔය කරුණු ආශ්‍රිතව තමයි ඒ ප්‍රශ්නේ සකස් වෙලා තිබුණේ. එතකොට අපිට ඒ ප්‍රශ්නෙට එතනින් ලකුණු 15ක් තමයි උපයා ගන්න තියෙන්නේ. හරි, ඊළඟට අපි බලමු 2017 වර්ෂයේ මොන වගේ ප්‍රශ්නද ලැබිලා තියෙන්නේ කියලා. ඒකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 40 වෙනි ප්‍රශ්නය තිරසාර සංවර්ධනය අදාළව තමයි ප්‍රශ්නය සකස් වෙලා තිබුණේ. ඊළඟට ව්‍යුහගත රචනාවල පළවෙනි ප්‍රශ්නේ තිබුණේ බෝ නොවන රෝග පිළිබඳව සකස් කරපු ප්‍රස්තාරයක්. ඇසුරෙන් තමයි ප්‍රශ්න එතන ප්‍රශ්න බොහොමයක් අහලා තිබුණේ. ඒ වගේ මේකේ තව කොටසක් විදිහට අපද්‍රව්‍ය කලමනාකරණය ගැනත් ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කරලා තිබුණා. එතකොට බලන්න අපි මේ බෝනවන රෝග ගැනත් බහුලව ඉගෙන ගන්න වෙන්නේ මේ ජෛව ගෝලය පාඩමේ. හරි. ඊළඟට 2018 වර්ෂයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 42 වෙනි ප්‍රශ්නය සකස් වෙලා තිබුණේ ශක්ති කලමනාකරණය ආශ්‍රය කරගෙනය. ඒ වගේම විවහගත පළවෙනි ප්‍රශ්නේ විවහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට තිබෙන්නේ මෙන්න මේ කරුණු ආශ්‍රිතව පරිසර දූෂණය, ශක්ති හානිය, ඊළඟට ගහණයක වර්ධන වක්‍රය. මම දැන් කලින් මේ පාඩමේදී ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා ගහණයක වර්ධන වක්‍රවල අවදි ටික එහෙම. ඊළඟට බහුභෝග වගාව, කසල කලමනාකරණය, ආහාර සැතපුම. ඔන්න ඔය විෂය කරුණු ආශ්‍රිතව තමයි ප්‍රශ්නේ සකස් වෙලා තිබුණේ. ඊළඟට 2019 වර්ෂයේදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රය 40 වෙනි ප්‍රශ්නය සකස් වුණේ ආහාර සැතපුම කියන විෂය කරුණු අදාළ කරගෙන. ඒ වගේම පළවෙනි රචනා විවහගත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ හැටියට ජීව වායුව ගැන තමයි හුඟක් අහලා තිබුණේ. ඒකේ අඩංගු වායු පිළිබඳ ප්‍රස්තාරයක් ඇඳලා ඒ අසුරෙන් ප්‍රශ්න අහලා තිබුණා. අපද්‍රව්‍ය කලමනාකරණය, ඊළඟට ගොඩනැගිල්ල ඉදිකිරීමේදී හිතකර පරිසරයක් කොහොමද ඇති කරගන්නේ, ඊළඟ ශක්ති පරිවර්තන, පරිසර දූෂණය වගේ විෂය කරුණු රාශියක් ඒ ප්‍රශ්නය අඩංගු වෙලා තිබුණා. 2020 වර්ෂයේදී 40 වෙනි ප්‍රශ්නය බහුවර්ණ 40 වෙනි ප්‍රශ්නයේ තිබ්බේ පස ජලය වාතය දූෂණයට බලපාන කරුණු ආශ්‍රය කරගෙන. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය හැටියට පරිසර දූෂක, ඒ වායි අඩංගු රසායන ද්‍රව්‍ය, ඒ වගේම වායු ගෝලයේ නයිට්‍රජන් සංයුතිය අඩු වැඩි වීම, එසේ වීමට හේතුව, ඒ අදාළ ප්‍රශ්න ඔයගොල්ලන්ට 2020 වර්ෂයේ ප්‍රශ්නයේ අඩංගු වෙලා තිබුණා. ඒ කියන්නේ ඇත්තටම දරුවනේ මේ පාඩම අපි හොඳින් අධ්‍යයනය කරොත් එහෙම ඔයාලට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට ඉතාමත් පහසුවෙන් පිළිතුරු සපයන්න, ඒ වගේම ලකුණු ලබා ගන්න හැකි වෙනවා. එහෙනම් අදට අපි මෙම විද්‍යා පාඩමෙන් සමු ගනිමු. නැවතත් අපි දවසක මේ පාඩමේ ඉදිරි නිපුණතා මට්ටමකින් නැවත හමුවෙමු. ඔබලාට සුබ අනාගතයක් ආයුබෝවන්.